අල්බෝවන් දුවේ පුතේ, රජරට ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන තුළින් අද අපි කතා කරන්නේ 11 ශ්‍රේණියේ පස්වන ඒකකය වන බහුමාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය පාඩමයි. අද පාඩම ඉදිරිපත් කරන්නේ අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ දිල්හාර ගුරුතුමිය සමගින් තනූජ ගුරුතුමිය. ඒ වගේම ශාන්ත ජෝසප් විද්‍යාලයේ සුදීප විරාජිත ශිෂ්‍යයත් එකතු වෙනවා.
ගිය සතියේ මේ පාඩමට අදාළ මූලික හැඳින්වීම දුවල පුතාල ඉගෙන ගන්න ඇති. අද අපි කතා කරන්න යන්නේ වෙබ් අඩවියක් නිර්මාණය කරන්න භාවිතා කරන HTML භාෂාව ගැන. මේක ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත පාඩමක් නිසා පුතාල දුවල පෙළපොතත් එක්ක පාඩමට සම්බන්ධ වෙනවා නම් වඩා හොඳයි. පෙළපොතේ 144 වෙනි පිටුවේ ඉඳන් HTML පටන් ගන්නවා. හොඳයි, එහෙනම් තනෝජ ටීචර් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ, HTML කියන්නේ මොන වගේ භාෂාවක්ද කියලා?
HTML කියන්නේ වෙබ් අඩවි නිර්මාණය සඳහා භාවිතා කරන මූලිකම භාෂාව. අපි පුතේ අන්තර්ජාලයට පිවිසෙන්න භාවිතා කරනවනේ Google, Chrome, Firefox, Internet Explorer වගේ වෙබ් අතිරික්සු. අන්නේ වෙබ් අතිරික්සු මත යම්කිසි ලේඛනයක් සංදර්ශනය කිරීමට මේ භාෂාව භාවිතා කරනවා. හැබැයි පුතේ, ඔයාලා පළවෙනි පාඩමේදී ඉගෙනගත්ත Pascal වගේ ක්‍රමලේඛ භාෂාවක් නන් නෙවෙයි HTML කියන්නේ.
ටීචර්, එතකොට HTML වගේ භාෂාවක් සහ Pascal වගේ භාෂාවක් අතර තියෙන වෙනස මොකද්ද?
මේකයි පුතේ, අපිට පුළුවන් වුණා Pascal භාවිතා කරලා සංඛ්‍යා දෙකක් දුන්නහම ඒ දෙකේ එකතුව ලබා දෙන වැඩසටහනක් ලියන්න. දැන් තව ගත්තොත් එහෙම සංඛ්‍යා දෙකක් ලබා දුන්නට පස්සේ ඒ සංඛ්‍යා දෙකෙන් විශාල මාර්ගය ලබා දෙන වැඩසටහනක් ලියන්නත් අපිට පුළුවන් වුණා.
ඇයි ටීචර්, අපි කැමති සංඛ්‍යා පහක් ඇතුළත් කළාට පස්සේ ඒකතුව ලබා දෙන වැඩසටහනක් ලිව්වනේ අපි?
අන්න හරියි. හැබැයි පුතේ, HTML වලින් එහෙම වැඩසටහන් ලියන්න බෑ. මේකෙන් කරන්න පුළුවන් වෙබ් අතිරික්සුවා මත යමක් දර්ශනය කරන්න විතරයි. උදාහරණයක් විදිහට අපිට පුළුවන් වෙබ් අතිරික්සුව මත ඡේදයක්, පින්තූරයක්, වගුවක්, ලැස්තුවක් වගේ දේවල් සංදර්ශනය කරන්න. ඒ නිසා දුවේ පුතේ, HTML කියන්නේ පරිගණක භාෂාවක් නෙවෙයි, විස්තර කිරීමේ භාෂාවක් කියලා අපි හඳුන්වනවා.
එතකොට HTML විතරද වෙබ් අඩවියක් නිර්මාණයට භාවිතා කරන්නේ? එහෙම නැත්නම් වෙනත් භාෂාවන් තියෙනවද?
ඔව්, සුදීප අයියා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. නෑ දුවේ පුතේ, වෙබ් අඩවිය ලස්සන කරන්න CSS භාෂාව යොදා ගන්නවා. මේට අමතරව Pascal වලින් ලිව්වහම ක්‍රමලේඛයක් වෙබ් අතිරික්සුවක් මත ක්‍රියා කරවන්න PHP, JavaScript වගේ භාෂාත් භාවිතා කරනවා.
එතකොට අපි කොහොමද HTML ලේඛනයක් ලියන්නේ?
ඔව්, අපිට පුළුවන් පුතේ ඉතාමත් පහසුවෙන් මේ HTML ලේඛනයක් ලියන්න Notepad එකක් භාවිතා කරලා. ඔගොල්ලෝ ඔගොල්ලන්ගේ පරිගණකයේ අර වම් පැත්තේ කෙළවරේ තියෙන start කියලා එකක්. අන්න ඒකට ගිහිල්ලා all program ගිහාම තියෙනවා accessories කියලා එකක්. අන්න ඒකේ තියෙනවා notepad කියලා එකක්. අන්න ඒ notepad එකක් විවෘත කරගෙන ඒ notepad එක උඩ අපිට පුළුවන් HTML කේත ලියන්න ඉතාමත් පහසුවෙන්.
එතකොට HTML ලේඛනයක් ලියන්න පුළුවන් notepad වල විතරද?
නෑ පුතේ, ඕනෑම සරල වදන් සකසනයක්, එහෙම නැත්නම් ටෙක්ස්ට් එඩිටර් එකක් භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම Notepad++, Dreamweaver වගේ මෘදුකාංග භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම Coffee Cup, SeaMonkey, Eclipse වගේ HTML සංස්කාරක මෘදුකාංග භාවිතා කරන්නත් පුළුවන්. මේව භාගත කරලා පරිගණකයේ ස්ථාපනය කරාට පස්සේ අපිට HTML භාවිතා කරලා සරල වෙබ් අඩවියක් හදාගන්න පුළුවන්.
දිල්හාර ටීචර්, ඒ වුණාට අපේ දුවල පුතාලට Notepad එක භාවිතා කරන එක පහසුයි නේද? Notepad එක භාවිතා කරන්නේ කොහොමද කියලා චුට්ටක් පැහැදිලි කරන්නකෝ.
පුතේ, ඔයාලගේ 144 වෙනි පිටුවේ ක්‍රියාකාරකම එක බලන්නකෝ. ඒකේ විදියට පරිගණකයේ වම් පැත්තේ කෙළවරේ තියෙනවා start, all programs වල accessories කියලා කොටසක්. ඒකේ තියෙනවා notepad කියලා text editor එකක්. ඒක open කරගෙන පියවර දෙකේ තියෙන විදිහට notepad එක ඇතුලේ HTML කේත ලියන්න පුළුවන්. ඊට පස්සේ පියවර තුනේ තියෙන විදිහට ගොනුවට කැමති නමක් දීලා digo.html කියලා සේව් කරන්න පුළුවන්. සේව් කරපු තැනට ගිහින් බලපුවාම වෙබ් අධිරික්ෂුවක් විදිහට සේව් වෙලා තියෙන්න ඕනේ. එතකොට අපිට වෙබ් අධිරික්ෂුවක් මගින් මේ වෙබ් පිටුව විවෘත කරලා බලන්න පුළුවන්.
එහෙනම් දැන් අපි බලමු දුවේ පුතේ HTML ලේඛනයක මූලික ව්‍යුහය. HTML ලේඛනයක් හැදෙන්නේ උසුලන වලින්. උසුලන වලින් තමයි පුතේ අපිට අවශ්‍ය දේවල් වෙබ් අතිරික්සුව මත පෙන්වන්නේ. උදාහරණයක් විදිහට වෙබ් පිටුව තුල ඡේදයක්, පින්තූරයක්, වකුවක් වගේ දේවල් වෙබ් අතිරික්සුව මත පෙන්වන්නේ මේ උසුලන භාවිතා කරලා. ඒ හැම දෙයක්ම වෙබ් පිටුවට ඇතුළත් කරන්න වෙන වෙනම උසුලන තියෙනවා. උසුලනයක් ලියන්නේ කොහොමද එතකොට අපි? ඔගොල්ලෝ ගණිතයේදී භාවිතා කරනවා නේද සංකේතයක් කුඩා සහ විශාල බව පෙන්වීම සඳහා. අන්න ඒවට අපි කියනවා කෝණික වරහන් කියලා. මෙන්න මේ කෝණික වරහන් ඇතුලේ තමයි අපි උසුලන ලියන්නේ. පුතාලගේ පෙළ පොතේ 148 වෙනි පිටුව බලන්නකෝ. ඔයාලට පැහැදිලි වේවි කොහොමද උසුලනයක් ලියන්නේ කියලා. උසුලන ගත්තහම පුතේ බොහෝ උසුලන වලට ආරම්භය හා අවසානය හඟවන උසුලන දෙකක් තියෙනවා. හැබැයි සමහර උසුලන තියෙනවා ආරම්භය හැඟවීම සඳහා පමණයි ඒ උසුලනය භාවිතා කරන්නේ.
මොකද ටීච ආරම්භය සහ අවසානය හඟවන උසුලන දෙකේ වෙනස?
ආරම්භය හඟවන උසුලනය කෝණික වරහන් තුල ලියනවා. නමුත් අවසන් කිරීමේ උසුලනය සඳහා ඇල ඉරක් backslash එකක් යොදනවා. 148 වෙනි පිටුවේ HTML හි තුන්වෙනි ලක්ෂණය බලන්නකෝ. ඒ උදාහරණය පුතේ ඡේදයක් ආරම්භය සලකුණු කිරීමට කෝණික වරහන් ඇතුලේ P අකුර ලියලා තියෙනවා. ඡේදය අවසන් හැඟවීම සඳහා කෝණික වරහන් ඇතුලේ backslash එකක් දාලා P අකුර යොදලා තියෙනවා. අන්න ඒ විදිහට තමයි ආරම්භය සහ අවසානය හඟවන උසුලන දෙක වෙනස් විදිහට ලියන්නේ. දිලහාටිට කියන්නකෝ තව මොනවද HTML භාෂාවේ ලක්ෂණ තියෙන්නේ කියලා.
ඔව් තනෝජ ටීචර්, HTML උසුලන ලිවීමට ඉංග්‍රීසි භාෂාවේ කැපිටල් හෝ සිම්පල් අකුරු භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා අපි HTML උසුලන අකුරු සංවේදී නොවන භාෂාවක් විදිහට සලකනවා. පුතේ ඔයාලා හතරවෙනි ලක්ෂණය බලන්න. ටයිටල් කියන උසුලනේ එක එක ආකාරයට ලියලා තියෙනවා පේනවා. ඒ වගේම උසුලනයක් වැරදියට ලිව්වොත් දෝෂ ප්‍රකාශන පෙන්වන්නේ නැහැ. ඒ වෙනුවට වෙබ් අතිරික්සුව අදාළ විධානය නොසලකා හරිනවා. හයවෙනි ලක්ෂණය බලන්න. HTML උසුලනයක කොටස් තුනක් තියෙනවා. ඒවා තමයි මූලිකාංග elements, ගුණාංග attributes, සහාගයන් values. 148 වෙනි පිටුවේ තියෙන 6 වෙනි ලක්ෂණයේ උදාහරණේ බලන්නකෝ. වෙබ් පිටුවක පෙන්වන්න අකුරු වලට අපිට කැමති වර්ගයක පැහැයක් යොදන්න පුළුවන්. එහිදී භාවිතා කරන මූලිකාංගය තමයි font කියන්නේ. ඒට අදාළ ගුණාංග තමයි face සහ color. අකුරු වර්ග යෙදීමට face ගුණාංගය භාවිතා කරනවා. එහි අගයන් ස්කෝල පොත, ඒරියල්, ටයිම්ස් නිව් රෝමන් වගේ අකුරු වර්ග යොදන්න පුළුවන්. අකුරු වල පැහැය යෙදීමට කලර් කියන ගුණාංගය යොදා ගන්නවා. ඒකෙදි මතක තියාගන්න HTML සලකුණට අදාළ ගුණාංග අපි දක්වන්නේ ආරම්භක උසුලනය තුළ විතරයි. ඒ වගේම ගුණාංගයකට අදාළ අගයන් අනිවාර්යෙන්ම උඩුකමා ඇතුළ දක්වන්න ඕනේ.
අපි දැන් බලමු පුතේ HTML ලේඛනයක මූලික ව්‍යුහය. පුතාලගේ පෙළ පොතේ 147 වෙනි පිටුවේ 5.13 රූපය බලන්න. ඒකේ තියෙනවා HTML කියලා උසුලනයක් ලියලා තියෙනවා. ඊට පස්සේ ඒක අවසානයේදී HTML උසුලනය අවසන් කරලා තියෙනවා. ඒ අතර මැද්ද තමයි පුතේ අපි සියලුම HTML ලේඛනයට අවශ්‍ය කේත ඇතුළත් කරන්නේ. අපිට මේ HTML ලේඛනයක් මූලික කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි හෙඩ් කොටස, ඊළඟ එක තමයි බොඩි කොටස. හෙඩ් කොටස තුළ අපි සාමාන්‍යයෙන් ලියනවා ටයිටල් බාර් එකේ. දැන් ඕගොල්ලෝ වෙබ් අතිරික්සුවක් විවෘත කරාට පස්සේ ඕගොල්ලන්ට දකින්න ලැබෙනවා ටයිටල් බාර් එකක්. අර වෙබ් පිටුව ඕපන් වෙන්නේ අන්නේ ටයිටල් බාර් එක තුල. අපේ වෙබ් පිටුව ඒ ටයිටල් බාර් එකේ කොයි විදිහටද හඳුන්වන්න ඕනේ කියලා මේ ටයිටල් කියන උසුලන තුල ලියන්න පුළුවන්. ඒ ටයිටල් උසුලනේ ලියන්නේ මේ හෙඩ් කියන උසුලන අතර. ඊට අමතරව පුතේ හෙඩ් උසුලනය තුල අපිට ලියන්න පුළුවන් CSS කේත. ඕගොල්ලන්ට නම් CSS කේත නැහැ. මම මේ පැහැදිලි කරන්නේ හෙඩ් තුල ලියන්න පුළුවන් දේවල් කීපයක්. එතකොට CSS කේත මං කිව්වා පාඩම ආරම්භ කරනකොටම වෙබ් පිටුවක් අලංකරණය කිරීම සඳහා CSS කේත භාවිතා කරනවා කියලා. සමහර අවස්ථාවලදී CSS කේත අපිට මේ හෙඩ් උසුලන අතර ලියන්න සිද්ධ වෙනවා. ඉතින් හැබැයි මතක තියාගන්න වෙබ් අතිරික්සුවෙහි දාර්ශනය කරන පින්තූර, ඊට පස්සේ ඡේද, වගු ඒ වගේ දේවල් මේ හෙඩ් තුල ලියන්නේ නැහැ කියලා. අපි ඒ කොටස් ලියන්නේ බොඩි කොටස තුල. එතකොට පුතේ බොඩි කොටස තුල මොනවද ඇතුළත් කරන්නේ? වෙබ් බ්‍රවුසර් එක තුල දාර්ශනීය විය යුතු සියලු දේවල්. ඒ කියන්නේ අපි වෙබ් පිටුව තුල ඇතුළත් කරනවා නම් වගු, ඊට පස්සේ පින්තූර, වීඩියෝ, ඕඩියෝ ඒ වගේ විවිධ දේවල්. ඒ සියලුම දේවල් අපි ඇතුළත් කරන්නේ පුතේ පොඩි උසුලන අතර. ඉතින් ඔන්න ඔය විදිහට තමයි HTML ලේඛනය සකස් වෙන්නේ. මතක තියාගන්න පුතේ, මේ HTML උසුලනය ආරම්භයේදී පටන් අරගෙන අවසන් කරනකොට HTML උසුලනය අවසන් කළා තමයි මේ ලේඛනය අවසන් කරන්නේ. එතකොට මේ ලේඛනය භාවිතා කරනකොට හොයාගන්න පුළුවන් HTML ඇතුළත් කරලා තියෙන්නේ කොයි කොටස තුලද කියලා. HTML ලේඛනය ආරම්භය සහ HTML ලේඛනය මෙතනින් අවසන් කියලා මේ ආරම්භක සහ අවසන් කිරීමේ HTML උසුලනේ අපිට බලා ගන්න පුළුවන්. දිල්හර ටීචර්, දැන් අපේ දුවල පුතාලා දන්නවා වෙබ් අඩවියක් නිර්මාණය සඳහා භාවිතා කරන මූලික උසුලන මොනවද කියලා. ඒ වගේම උසුලන ලියද්දී අනුගමනය කරන්න ඕන නීති මොනවද කියලාත් දන්නවා. දුවේ පුතේ, දැන් අපි බලමු සරල වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඔයාලගේ පෙළ පොතේ 149 වෙනි පිටුවේ තියෙන 5.14 රූපය බලන්නකෝ. ඒ රූප සටහනේ තියෙන වෙබ් පිටුව නිර්මාණය කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අපි බලමු. හරි, අපි කේතේ ලියන්න කලින් බලමු මේ වෙබ් පිටුවේ තියෙන தත්ත මොනවද කියලා. මොකද ඒ අනුව තමයි අපි කේත ලියන්න ඕනේ.
ඔව් තනෝජ ටීචර්, ඒ රූප සටහනට අනුව මොයෙන්ම තියෙන්නේ මාතෘකාව. ඊළඟ රූපයක් එකතු කරලා තියෙනව පේනවනේ. බලන්න, ඊට පස්සේ පොඩි ඡේදයක් තියෙනවා. ඡේදයේ අගට අදිසන්ධානයක්, එහෙම නැත්නම් හයිපර්ලින්ක් එකක් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ දත්ත පේලි කීපයකුත් එකතු කරලා තියෙනවා. අපි මේවට ලයිස්තු කියලාත් කියනවා. අවසානයේටම තියෙන වගුවක්. ඔන්න දැන් අපි මේ වෙබ් පිටුවේ තියෙන දත්ත අඳුරගත්තා. දැන් අපි මේ දත්ත වෙබ් පිටුවකට ඇතුළත් කරන්න භාවිතා කරන කේත මොනවද කියලා එකින් එක පැහැදිලි කරගමු.
ඕදිල්හාර ටීචර්, ඒ රූප සටහනේ මුලින්ම තියෙන්නේ ශ්‍රී ලංකා කියලා මාතෘකාවක් නේද? අපි බලමු මේ මාතෘකාව කොහොමද වෙබ් පිටුවට ඇතුළත් කරන්නේ කියලා. පුතාලගේ 150 වෙනි පිටුවේ 5.15 රූපයේ චුට්ටක් බලන්නකෝ. ඒකේ තියෙනවා කොහොමද මාතෘකාවක් ඇතුළත් කරන්නේ කියලා. මාතෘකාවක් ඇතුළත් කරන්න පුතේ අපි භාවිතා කරනවා H කියන උසුලනය. අර කෝණික වරහන් ඇතුලේ H අකුර අපිට ලියන්න පුළුවන්. ඒකත් එක්කම පුතේ අපි භාවිතා කරනවා 1, 2, 3, 4, 5, 6 කියන ඉලක්කම් ටික. ඒ කියන්නේ අපි මාතෘකාවක් ඇතුළත් කරන්න H1, H2, H3, H5, H6 කියන උසුලන භාවිතා කරන්න පුළුවන්. මේ වගේ වෙනස වෙන්නේ H1 උසුලනය අපි භාවිතා කරොත් විශාලම අකුරු සයිස් එකක් අපිට මාතෘකාවට ලබා ගන්න පුළුවන්. H2 අකුරු සයිස් එක ඊට වඩා අඩුයි. H3 ඊටත් වඩා අඩුයි. ඔය විදිහට ලොකුම අකුරු ප්‍රමාණයක් අපිට පෙන්වන්නේ H1 උසුලනේ. එතකොට මාතෘකාවට දාන්න පුළුවන් කුඩාම අකුරු ප්‍රමාණය අපිට පෙන්වන්නේ H6 උසුලනය මගින්. ඒ වගේම පුතේ අපි මේ දාපු ශ්‍රී ලංකා කියන මාතෘකාව සඳහා අපිට පුළුවන් අපිට කැමති අකුරු වර්ගයක් යොදන්න. ඒ වගේම පැහැයක් යොදන්නත් පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට පේන්න තියෙනවා මේ ශ්‍රී ලංකා කියන මාතෘකාව වෙබ් අතිරික්සුවේහි මැදට වන ලෙස තමයි දර්ශනය වෙන්න දාලා තියෙන්නේ. අපි 5x15 රූප සටහනත් එක්ක බලමු මේවා කොහොමද කරේ කියලා. H2 කියන උසුලනය භාවිතා කරා මාතෘකාව ඇතුළත් කිරීම සඳහා. එතකොට H2 කියන ප්‍රමාණයෙන් තමයි මේ මාතෘකාව දර්ශනය කරන්නේ. වෙබ් අතිරික්සුවේහි මැදට පෙන්වන්න සෙන්ට කියන උසුලනය භාවිතා කරනවා. ඒ වගේම අකුරු වර්ගය සහ පැහැයේදීම සඳහා ෆොන්ට් කියන උසුලනය භාවිතා කරනවා. ෆොන්ට් උසුලනයත් එක්ක ෆේස් කියන උපලක්ෂණය යොදලා ඒකේ අගය විදිහට ෆේස් කියන උපලක්ෂණෙහි අගය විදිහට අපිට යොදන්න පුළුවන් අකුරු වර්ගය. ඒරියල්, ටයිම් නියුරෝන්ස් වගේ අකුරු වර්ගයක් අපිට යොදන්න පුළුවන්. ඉතින් මෙතන යොදලා තියෙන ඒරියල් කියන අකුරු වර්ගය. ඊට පස්සේ කලර් කියන උපලක්ෂණය යොදන්න පුළුවන් ෆොන්ට් උසුලනයත් එක්ක. කලර් උපලක්ෂණය අගය විදිහට අපිට අවශ්‍ය පැහැය යොදන්න පුළුවන්. මේකේ යොදලා තියෙන්නේ බ්ලූ කියන පැහැය. එතකොට බලන්න මේකේ විශේෂත්වයක් තියෙනවා. ෆොන්ට් කියන උසුලනේ උපලක්ෂණ දෙකක් තියෙනවා, ෆේස් සහ කලර්. ඒ වගේ අගයන් විදිහට පිළිවෙලින් දාලා තියෙන්නේ ඒරියල් සහ බ්ලූ. අගයන් දෙක යොදනකොට ඩබල් කෝටේෂන් ඇතුලේ තමයි අගයන් ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් ඒවත් පුතාල දුවලා අමතක කරන්න එපා HTML කේත ලියනකොට. ඊට පස්සේ ශ්‍රී ලංකා කියන වදන ලියලා තියෙනවා. ඒ වදන තමයි අපි මාතෘකාව විදිහට දර්ශනය කරන්නේ. ඊට පස්සේ ෆොන්ට් උසුලනය අවසන් කරලා සෙන්ට උසුලනය අවසන් කරලා H2 උසුලනය අවසන් කරලා තියෙනවා. ඉතින් ඔය ශ්‍රී ලංකා කියන මාතෘකාව ඔය විදිහට අපිට සකස් කරගන්න පුළුවන්. ඉතින් වෙබ් පිටුවක පෙන්වන අකුරු ඕනෑම එකක් සඳහා අපිට අවශ්‍ය අකුරු වර්ගය, පැහැය, ප්‍රමාණය දැක්වීම සඳහා ෆොන්ට් උසුලනය භාවිතා කරන්න පුළුවන්. අපි ඡේදයක් ඇතුළත් කරන්න ගියත් ඡේදයේ අකුරු වර්ගය, පැහැය සහ අකුරෙහි ප්‍රමාණය දක්වන්න ෆොන්ට් උසුලනය භාවිතා කරන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. දිල්හර ටීචර්, අපේ මේ දුවල පුතාලා හරි ආසයි ලස්සන පාට දාලා එයාලගේ වෙබ් අඩවිය හරි ලස්සනට හදන්න. ඒ නිසා මම එයාලට කියලා දුන්නා ඒගොල්ලෝ වෙබ් අඩවිය තුල දර්ශනය කරන අකුරු වලට කොහොමද පැහැයක් යොදන්නේ කියලා. ඒ සඳහා භාවිතා කරනවා ෆොන්ට් කියන උසුලනයත් එක්ක කලර් කියන උපලක්ෂණය. ඉතින් කලර් කියන උපලක්ෂණය තුල මම එයාලට කියලා දුන්නේ වර්ණයේ නම ලියන්න. හැබැයි දිල්හර ටීචර් තව ක්‍රමයක් තියෙනවා මෙන්න මේ පැහැයේදීම සඳහා. අපිට පුළුවන් නම ලියන්නේ නැතුව, රතු කහ නිල් කියලා පැහැයේ නම ලියන්නේ නැතුව අපිට පුළුවන් ෂට්දශමය අගයක් විදිහට මේ පැහැය ලබා දෙන්න. ඕගොල්ලන්ගේ පුතේ 5x17 වෙනි රූප සටහන බලන්නකෝ. අන්න ඒකේ තියෙනවා වර්ණ සංකලන කීපයක්. හෑෂ් ලකුණෙන් පටන් අරගෙන A සිට F දක්වා ඉංග්‍රීසි අකුරු භාවිතා කරලා දීලා තියෙනවා කලර්ස් වගේ. අන්න ඒ විදිහට ෂට්දශමය ආකාරයක් විදිහටත් ඔයාලට මේ අකුරු සඳහා වර්ණය ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අපිට මාතෘකාවක් ඇතුළත් කරන්න පුළුවන් මේ H කියන උසුලන අතර.
ටීචර් සෙන්ටර් ටැග් එක වගේ අකුරු හෙඩසව කරන්න පාවිච්චි කරන්න පුළුවන් තවත් ටැග් තියෙනවද?
ඔව්, සෙන්ටර් කියන උසුලනේ වගේ අකුරු හෙඩසව කරන්න පුළුවන් තවත් උසුලන තියෙනවා. එකක් තමයි අකුරු තදපැහැ කරන්න B, එහෙම නැත්නම් බෝල්ඩ් කියන උසුලනේ භාවිතා කරනවා. අකුරු ඇද කරන්න I, ඉටැලි කියන උසුරණය භාවිතා කරනවා. අකුරක් යටින් ඉරක් අඳින්න U එහෙම නැත්නම් අන්ඩර්ලයින් කියන උසුරණය භාවිතා කරනවා. මේ වගේම යම් වචනයක් අවධාරණය කරන්න M කියන උසුරණය එහෙම නැත්නම් EM කියන උසුරණය භාවිතා කරනවා. ඒ වගේම වචනයක් හරහා ඉරක් අඳින්න S කියන උසුරණය භාවිතා කරනවා. ඒ වගේම අකුරක් අනෙක් අකුරුවට වඩා ඉහළින් පෙන්වන්න එහෙම නැත්නම් සුපර් ස්ක්‍රිප්ට් කරන්න SUP කියන SUP කියන උසුරණය භාවිතා කරනවා. තව අකුරක් අනෙක් අකුරුවට වඩා පහළින් පෙන්වන්න එහෙම නැත්නම් සබ්ස්ක්‍රිප්ට් කරන්න SUB කියන උසුරණය එහෙම නැත්නම් SUB කියන උසුරණය භාවිතා කරනවා. තව පුතේ අපට අකුරු පේලියක් වෙබ් පිටුවේ එක් කොනක ඉඳන් තව කොනකට චලනය කරවන්න පුළුවන් විදිහේ උසුරණයකුත් තියෙනවා. ඒකට අපි මර්කි කියලා භාවිතා කරනවා.
එතකොට අපි සිංහල වගේ වෙනත් භාෂාවක් අපි වෙබ් පිටුවට ඇතුළත් කරන්න ඕනොත් ඒක අපි කොහොමද කරන්නේ?
ඕ පුතේ, වෙනත් භාෂාවක් වෙබ් පිටුවට ඇතුළත් කරන්න අපිට යුනිකෝඩ් තමයි භාවිතා කරන්න වෙන්නේ. ඕගොල්ලන්ගේ පෙළ පොතේ 153 වෙනි පිටුවේ 5.18 සහ 5.19 රූපවලින් යුනිකේත භාවිතා කරන ආකාරය පැහැදිලි කරලා තියෙනවා. එතකොට ෆොන්ට් කියන උසුලනේ ඇතුලේ ෆොන්ට් ෆේස් එක විදිහට අපි භාවිතා කරන අක්ෂර වර්ගයේ නම යොදලා වෙබ් පිටුව සේව් කරනකොට සේව් බටන් එක ළඟ තියෙනවා එන්කෝඩ් ලිස්ට් කියලා එකක්. ඒකේ අන්තිමට තියෙන යුනිකෝඩ් කියන එක සිලෙක්ට් කරලා සේව් කරන්න ඕනේ. අන්න ඒ විදිහට තමයි අපිට සිංහල භාෂාව අපේ වෙබ් පිටුව තුළ දර්ශනය කරන්න පුළුවන් වෙන්නේ.
හරි, මට තේරුණා. එතකොට ටීචර් වෙබ් පිටුවට රූපයක් එකතු කරන්නේ කොහොමද?
හොඳයි දුවේ පුතේ. වෙබ් පිටුවකට රූපයක් ඇතුළත් කරන්නේ ඉමේජ් කියන ටැග් එකෙන්. ඒකට අදාළ කේතේ තමයි IMG කියන්නේ. මේ කේතේ විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මේකට ආරම්භක අවසාන කියලා උසුලන දෙකක් නැහැ. තියෙන්නේ එකයි. ඒ උසුලනේ ඇතුළේ අපිට ගුණාංග කිහිපයක් භාවිතා කරලා රූපේ හැඩසව් කරගන්න පුළුවන්. ඒකේ වැදගත්ම ගුණාංගය තමයි සෝස්, එහෙම නැත්නම් SRC කියන්නේ. මේ ගුණාංගයට අදාළ අගය තමයි අපි මේ රූපේ කොහෙද සේව් කරලා තියෙන්නේ කියන එක. එතකොට මේකට අගයන් යොදන්න අපි පෙර පුරොද්දක් විදිහට වෙබ් අඩවියක් සේව් කරලා තියෙන තැන ඉමේජ් කියලා ෆෝල්ඩර් එකක් හදලා ඒකේ තමයි සියලුම රූප සේව් කරන්නේ. එතකොට වෙබ් අඩවිය කොතනට අරන් ගියත් පාත් එක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි වෙබ් පිටුවකට ඇතුළත් කරන රූපයක බර එහෙම නැත්නම් ධාරිතාව අඩු වෙන්න ඕනේ. නැතිනම් වෙබ් අඩවිය සමස්ත ධාරිතාව වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි වෙබ් පිටුවකට රූපයක් එකතු කරද්දී .png, .gify, .jpg වගේ රූපාකෘති භාවිතා කරනවා. ඒ වගේම අපි එකතු කරන තවත් ගුණාංගයක් තමයි ALT, එහෙම නැත්නම් alternative කියලා කියන්නේ. හදිසිය වෙබ් අතිරික්සුවක් තුළින් රූපය පෙන්වුවේ නැත්නම් මේ ALT කියන ටැග් එක ඇතුලේ ලබා දෙන අගය වෙබ් පිටුවේ පෙන්වුම් කරනවා.
එතකොට ඉච්ච රූපයක් හැඩසව් කරන තවත් ගුණාංග තියෙනවද?
පුතේ, ඔයගොල්ලන්ට රූපයක් හැඩසව් කරන්න භාවිතා කරන ගුණාංග ගැන 155 වෙනි පිටුවේ 5.2 වගුවේ දක්වලා තියෙනවා. එතකොට ඒ ගුණාංග භාවිතා කරලා ඔයාට රූපයක් හැඩසව් කරන්න පුළුවන්. බලන්න, height සහ width ගුණාංග භාවිතා කරලා රූපයේ දිග පළල වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම රූපයට රාමුවක් එකතු කරන්න border කියන ගුණාංගය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම රූපයක් වෙබ් පිටුවේ අපිට අවශ්‍ය තැනට එක එල්ල කරන්න අපි කියනවා align කරනවා කියලා. අපිට align කියන ගුණාංගය භාවිතා කරන්න පුළුවන්. align ගුණාංගයේ අගයන් විදිහට left දැම්මොත් පින්තූරය වෙබ් අතිරික්සුවෙහි වමට වෙන්න දර්ශනය කරනවා. right දැම්මොත් එහෙම දකුණට වෙන්න දර්ශනය කරනවා. top, bottom, middle කියන අගයනොත් අපිට භාවිතා කරන්න පුළුවන් වෙබ් බ්‍රවුසරේ ඉහළ, පහළ සහ මැදට වන ලෙස පින්තූරය දර්ශනය කිරීම සඳහා.
එතකොට ටිකේ මේ රූප වගේම අපිට වෙබ් පිටුවට ඡේදයක් වගේ දෙයක් ඇතුළත් කරගන්නේ කොහොමද?
පුතේ, වෙබ් අඩවියකට ඡේදයක් එකතු කරන්න අපි P කියන උසුලනේ භාවිතා කරනවා. එහෙම නැත්නම් paragraph කියලා කියනවා. මේ උසුරණේ ඇතුළත් කරන ඕනෑම දත්තයක් ඡේදයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. මේ උසුරණේ ඇතුලේ අපිට අක්ෂර වර්ගය, පාට, ප්‍රමාණය අවශ්‍ය පරිදි වෙනස් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම වෙබ් පිටුවක් අපට වෙබ් පිටුවේ අවශ්‍ය තැනකට එක එල්ල කරන්න, එහෙම නැත්නම් අලයින් කරන්න පුළුවන්. ඒකට අලයින් කියන ගුණාංගය එකතු කරලා left, right, center හෝ justify කියන අංගයන්ගෙන් එකක් දෙන්න පුළුවන්. බලන්න ඔයාලගේ පෙළ පොතේ 5:22 කියන රූප සටහන සහ 5:3 කියන වගුවේ ඡේදයක් හැඩසව කරන විදිහ පැහැදිලි කරලා තියෙනවා.
එතකොට ටීචර් ඡේදයට පහලින් තියෙන වචන පෙළේ කොහොමද අපි එකතු කරන්නේ?
දුවේ පුතේ බලන්න ඔයාලගේ පෙළ පොතේ 158 වෙනි පිටුවේ තියෙන 5:24 රූපය. ඒකේ තියෙනවා break කියලා උසුලනයක්. ඒක භාවිතා කරලා තමයි ඔය වචන පෙළේ අතුරු කරලා තියෙන්නේ. මේ උසුලනේට කියනවා තේලි බිඳුමක් කියලා. මේ උසුලනේ පුතේ අර ඉමේජ් උසුලනේ වගේ තමයි අවසන් ආරම්භය සහ අවසානයේ හඟවන විදිහට උසුලන දෙකක් නැහැ. එක උසුලනයයි තියෙන්නේ. අපි මුලින්ම කතා කරා ගොඩාක් උසුලනවල ආරම්භයේ හඟවන උසුලනයක් සහ අවසානයේ හඟවන උසුලනයක් කියලා දෙකක් තියෙනවා. හැබැයි සමහර උසුලනවල එක උසුලනයයි තියෙන්නේ. ඉමේජ්, බ්‍රේක් වගේ උසුලනවල එක උසුලනයයි භාවිතා කරන්නේ. එතකොට මේ දත්ත වෙන් කරලා පෙන්වන්න පරිශීලකයන්ට පැහැදිලි විදිහට දත්ත අඳුර ගන්න පුළුවන් විදිහට මොකද කරන්නේ? අපිට දත්ත පේලියක් ඇතුළත් කරන්න මේ බ්‍රේක් උසුලනය භාවිතා කරන්න පුළුවන්. දිනහර ටීචර් චුට්ටක් කියන්නකෝ කොහොමද ලැයිස්තුවක් ඇතුළත් කරන්න කියලා වෙබ් පිටුවකට.
ඔව් තනෝජ ටීචර්, වෙබ් පිටුවක ලැයිස්තුවක් ඇතුළත් කරන ආකාර තුනක් තියෙනවා. ඒ තමයි අංකිත නොවන ලැයිස්තු, unordered list, අංකිත ලැයිස්තු, ordered list, හා විස්තරාත්මක ලැයිස්තු, descriptive list. අපි ඉදිරිපත් කරන දත්තය අනුව මොන වගේ ලයිස්තුවක්ද භාවිතා කරන්න ඕන කියලා තීරණය කරන්න පුළුවන්. දැන් බලමු අපි අංකිත නොවන ලයිස්තුවක් කියන්නේ මොකද්ද කියලා. අංකිත නොවන ලයිස්තුවක් වෙබ් පිටුවකට ඇතුළත් කරන්න අපි UL කියන උසුලනේ භාවිතා කරනවා. ඒ උසුලනේ තුල LI කියන උසුලනේ යොදලා අංකිත නොවන ලයිස්තුවක් නිර්මාණය කරන්න පුළුවන්. අංකිත නොවන ලයිස්තුවක සංකේතය අපට වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා අපි UL කියන උසුලනේ ඇතුලේ type කියලා ගුණාංගයක් යොදලා ඒ සඳහා අගයන් ලබා දෙනවා. ඒකේ අගයන් විදිහට disk, square හෝ circle කියන අගයන් ලබා දෙන්න පුළුවන්.
පුතේ දිල්හාර ටීචර් පැහැදිලි කරපු විදිහට ආංකිත නොවන ලැයිස්තුවක් ඔයාලගේ 159 වෙනි පිටුවේ 5:26 රූපය මගින් දීලා තියෙනවා. අපි බලමු ඒක චුට්ටක්. දැන් බලන්න ඒකේ UL උසුලනය ආරම්භ කරලා තියෙනවා. ඒ අසලම UL වල ගුණාංගයක් විදිහට type කියන ගුණාංගය යොදලා තියෙනවා. type ගුණාංගයේ අගය විදිහට දීලා තියෙන්නේ disk. එතකොට මේ ලැයිස්තුව පෙන්වන්නේ disk ආකාරයට. ඒ කියන්නේ අර පාට කරපු රවුමක්. ඒක තමයි disk ආකාරය කියලා කියන්නේ. ඔතනට අපිට පුළුවන් පුතේ type සමානයි ස්කයා කියලා දෙන්න. එතකොට අපිට දෙනවා පාට කරපු කොටුවක් ආකාරයට ලැයිස්තුව පෙන්නනවා. අපි ඔතන UL type සමානයි circle කියලා දුන්නොත් අපිට පාට නොකරපු රවුමක් විදිහට ලැයිස්තුව අපිට දර්ශනය කරවනවා. ඉතින් මේකේ හැටියට දීලා තියෙන්නේ disk ආකාරය. එතකොට ඔයාලට ප්‍රතිදානය බලපුවාම පේනවා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග කියන ලිස්ට් එක පෙන්වන්නේ කොහොමද disk ආකාරයෙන් කියලා. එතකොට LI කියන උසුලනය මොකක් සඳහාද භාවිතා කරේ? LI කියන උසුලනය අතර තමයි අපිට අවශ්‍ය ලැයිස්තුව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් UL type සමානයි disk. ඊට පස්සේ LI කියන උසුලනය ආරම්භ කරනවා. සිංහල කියන වචනේ ලියලා LI කියන උසුලනය අවසන් කරලා තියෙනවා. ඊට පස්සේ ලිස්ට් එකේ ඊළඟ අයිතමය වන LI දෙමළ කියන වචනේ දාලා තියෙන්නේ LI කියන උසුලනය ආරම්භ කරනවා, දෙමළ කියන වචනේ ලියනවා LI උසුලනය අවසන් කරනවා. ඊට පස්සේ එල්.අයි උසුලනේ ආරම්භ කරනවා මුස්ලිම් කියන වචනේ ලියනවා එල්.අයි කියන උසුලනේ අවසන් කරනවා ඊට පස්සේ එල්.අයි කියන උසුලනේ නැවත ආරම්භ කරලා බර්ග කියන වචනේ ලියලා එල්.අයි උසුලනේ අවසන් කරනවා ඔන්න එල්.අයි උසුලන අතර තමයි අපිට අවශ්‍ය කරන දත්තයන් ටික ලිස්ට් එකට අයිති අගයන් ටික ඇතුළත් කරේ ඊට පස්සේ අන්ඕඩර් ලිස්ට් එක ක්‍රෝස් කරලා තියෙනවා අවසන් කිරීමේ අන්ඕඩර් ලිස්ට් එක අවසන් කිරීමේ උසුලනය යොදලා ලිස්ට් එක අවසන් කරලා තියෙනවා ඉතින් පුතාලට පැහැදිලිද දැන් අන්ඕඩර් ලිස්ට් එකක් කොහොමද ඇතුළත් කරන්නේ කියලා
එහෙනම් තනෝජ ටීච කියන්නකෝ අංකිත ලයිස්තුවක් අපි කොහොමද ඇතුළත් කරන්නේ කියලා
ඕ දිල්හාර ටීචර් ඔයා කියපු විදිහට ලැයිස්තුවක් ඉදිරිපත් කරනකොට ඒ ලැයිස්තුවේ අනුපිළිවෙලක් දක්වන්න බෑ. හැබැයි අපිට ආංකිත ලැයිස්තුවක් භාවිත කරලා අනුපිළිවෙලකට දත්ත නිරූපණය කරන්න පුළුවන්. ඒ සඳහා අපි භාවිත කරනවා ඕඩර් ලිස්ට් කියන OL කියන උසුලනය. ඒකත් එක්ක LI කියන උසුලනයත් භාවිත කරනවා. එතකොට මොකද මේ ඕඩර් ලිස්ට් එකක් කියලා කියන්නේ? අපිට අවශ්‍ය නම් ලිස්ට් එකට 1 2 3 4 කියලා අපිට අවශ්‍ය ලිස්ට් එක ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කැපිටල් A B C D කියලා අපිට අවශ්‍ය ලිස්ට් එක ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සිම්පල් A B C D කියලා අපිට අවශ්‍ය ලිස්ට් එක ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් රෝම ඉලක්කම් 1 2 3 කියලා අපිට අවශ්‍ය ලිස්ට් එක ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් රෝම ඉලක්කම් වලිනුත් ඉංග්‍රීසි සිම්පල් අක්ෂර සහිත රෝම ඉලක්කම් භාවිත කරන්නත් පුළුවන් ඉංග්‍රීසි කැපිටල් අක්ෂර සහිත රෝම ඉලක්කම් භාවිත කරන්නත් පුළුවන් ඔගොල්ලන්ගේ 160 වෙනි පිටුවේ 5.4 කියන වගුව චුට්ටක් බලන්නක පුතේ ඒ වගුවේ තියෙනවා ආංකිත ලැයිස්තු අර්ථ දක්වන්න පුළුවන් ආකාර ඊළඟට අපි බලමු එතරම් තියෙන උදාහරණයේ චුට්ටක් බලමු බලන්න OL කියලා උසුලනය භාවිත කරලා තියෙනවා type සමානයි කියලා capital I අකුර ලියලා තියෙනවා ඒ කියන්නේ ලැයිස්තුව දාර්ශනය කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි capital අක්ෂර සහිත රෝම ඉලක්කම් වලින් ඊට පස්සේ බලන්න LI ලිස්ට් එක ඇතුළත් කරන්නේ අපි LI උසුලනය භාවිත කරලා LI උසුලනය ලියලා සිංහල කියන දත්තය ඇතුළත් කරලා තියෙනවා ඊට පස්සේ ලිස්ට් එක අවසන් කරන්න LI උසුලනය අවසන් කරලා තියෙනවා. ඊට පස්සේ ආපහු LI උසුලනය ආරම්භ කරලා දෙමළ කියලා ලියලා LI උසුලනය ක්‍රෝස් කරලා තියෙනවා. ඊළඟ දත්තය තුන්වෙනි දත්තය LI උසුලනය ආරම්භ කරලා මුස්ලිම් කියලා ලියලා LI උසුලනය අවසන් කරලා තියෙනවා. හතරවෙනි දත්තයේ විදිහට LI උසුලනය ආරම්භ කරලා බර්ග කියලා ලියලා LI උසුලනය අවසන් කරලා තියෙනවා. ඊට පස්සේ දැන් ලිස්ට් එකට අවශ්‍ය අයිතම ටික ඔක්කොම ඇතුළත් කරලා ඉවරයි. ඊට පස්සේ ඕඩර් ලිස්ට් එක අවසන් කියන OL කියන උසුලනය අවසන් කරලා තියෙනවා. ප්‍රතිදානය එතනම ඕගලන්ට පෙන්වලා තියෙනවා අපිටේ. ඒතර ප්‍රතිදානය දිහා බලුවහම අපිට තේරෙනවා ඉංග්‍රීසි කැපිටල් අක්ෂර සහිත රෝම ඉලක්කමින් සිංහල දෙමළ මුස්ලිම් බර්ග කියලා 1 2 3 4 විදිහට ලැයිස්තු අපිට දාර්ශනය කරලා තියෙනවා. අපි ඒත් එක්කම බලමු පුතේ මේ OL කියන උසුලනය අසල ටයිප් කියන ගුණාංගය භාවිත කරලා තියෙන්නේ ඇයි කියලා. අපි දන්නවා දැන් ආංකිත ලැයිස්තුවක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඉලක්කම් වලින් ගත්තොත් එහෙම 1 2 3 එහෙම නැත්නම් රෝම ඉලක්කම් 1 2 3 අක්ෂර වලින් ගත්තොත් කැපිටල් ABC එහෙම නැත්නම් සිම්පල් ABC අන්න ඒ විදිහට අපිට ලැයිස්තු ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් අපි ඉදිරිපත් කරන ලැයිස්තු වර්ගය මොකක්ද කියලා යොදන්නේ මේ type කියන ගුණාංගයේ අගයක් විදිහට. අපි OL type සමානයි 1 කියලා ලිව්වොත් එහෙම අපිට ලැයිස්තුව පෙන්වන්නේ 1 2 3 විදිහට. ඊළඟට OL type සමානයි capital A දැම්මොත් එහෙම අපිට ලැයිස්තුව පෙන්වන්නේ capital A B C D ආකාරයට. අන්න ඒ විදිහට ලැයිස්තුව ඉදිරිපත් කළ යුතු වර්ගය දැක්වීම සඳහා අපිට type කියන ගුණාංගය භාවිත කරන්න පුළුවන්. දිලාර ටීචර් දැන් අපේ දුවල පුතාට කියමු බලන්න කොහොමද විස්තරාත්මක ලැයිස්තුවක් වෙබ් පිටුවකට ඇතුළත් කරන්න කියලා.
ඔව් දුවේ පුතේ විස්තරාත්මක ලැයිස්තුවක් කියන්නේ විස්තර සහිතව ඉදිරිපත් කරන ලැයිස්තුවක්. බලන්න ඔයාලගේ පෙළ පොතේ 161 වෙනි පිටුවේ 5:28 රූප සටහනේ විස්තරාත්මක ලැයිස්තුවක් ඇතුළත් කරන හැටි පැහැදිලිව තියෙනවා. ඒකට අපි DL කියන උසුලනේ තමයි භාවිතා කරන්නේ. ඒ උසුලනේ ඇතුලේ DT සහ DD කියන උසුලන යොදාගෙන අපිට විස්තරාත්මක ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. බලන්න කොහොමද ප්‍රතිදානය ලැබෙන්නේ කියලා. ඒ පෙළපොතේ ලස්සන දෙක පෙන්නලා තියෙනවා. දරුවනේ දැන් ඔයාලා දන්නවා කොහොමද වෙබ් පිටුවක ලැයිස්තුවක් අවශ්‍ය පරිදි යොදන්නේ කියලා. මේ ලැයිස්තු වෙන වෙනම වගේම මිශ්‍ර කරලත් භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අංකිත ලැයිස්තුවක් ඇතුලේ අංකිත නොවන ලැයිස්තුවක් යොදන්න පුළුවන්.
ඔව් පුතේ, තිල්හාර ටීචර් පැහැදිලි කරපු විදිහට අපිට පුළුවන් ලිස්ට් එකක් ඇතුලේ තවත් වෙනත් ලිස්ට් එකක් ඇතුළත් කරන්න. ඔගොල්ලන්ගේ 161 වෙනි පිටුවේ ක්‍රියාකාරකම තුල තියෙන 5:29 රූපය චුට්ටක් බලන්නකෝ. ඒකේ බලන්න සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග කියන ලිස්ට් එක තියෙන්නේ ඩිස්ක් ආකාරයෙන්. අන්නෝඩ ලිස්ට් එකක් තමයි එතන භාවිතා කරලා තියෙන්නේ. හැබැයි දෙමළ කියන ලැයිස්තුව ඇතුලේ තියෙනවා 1-2 කියලා ඕඩර් ලිස්ට් එකක් ආරම්භ කරලා ශ්‍රී ලාංකික දෙමළ සහ ඉන්දියානු දෙමළ කියලා ලිස්ට් එක ඇතුළත් කරලා තියෙනවා. අපි බලමු කොහොමද එහෙම ඇතුළත් කරේ කියලා. මුලින්ම UL කියන උසුලනය ආරම්භ කරලා තියෙනවා. අන්නෝඩ ලිස්ට් එක. UL උසුලනේ ගුණාංගයේ ටයිප් ගුණාංගයේ අසල දීලා තියෙන්නේ ඩිස්ක් කියන අගය. ඒ කියන්නේ මේ අන්නෝඩ ලිස්ට් එක පටන් ගන්නෙ ඩිස්ක් ආකාරයෙන්. ඩිස්ක් ආකාරයේ අගයන් ලිස්ට් දෙකක් ඇතුළත් කරලා තියෙනවා, සිංහල සහ දෙමළ කියලා. දෙමළ ලිස්ට් එක අවසන් කරන්න කලින් එය තුල නැවත ලිස්ට් එකක් ආරම්භ කරලා තියෙනවා. ඕඩර් ලිස්ට් එක ටයිප් සමානයි 1 කියලා. එතකොට මේ ඕඩර් ලිස්ට් එකේ ටයිප් සමානයි 1 යොදලා තියෙනවා. එහෙනම් ශ්‍රී ලාංකික දෙමළ සහ ඉන්දියානු දෙමළ කියන ලිස්ට් එක ඇතුළත් වෙන්නේ 1 සහ 2 විදිහට. ඊට පස්සේ ඒ ඕඩර් ලිස්ට් එක අවසන් කරලා අර දෙමළ කියලා ආරම්භ කරපු ලිස්ට් එක අවසන් කරලා තියෙනවා. ඊට පස්සේ අන්ඕඩර් ලිස්ට් එකේ 3 වෙනි ලිස්ට් එක විදිහට මුස්ලිම් කියන අගයත්, ඊට පස්සේ බර්ග කියන අගයත් ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ අන්ඕඩර් ලිස්ට් එක අවසන් කරලා තියෙනවා. ඉතින් මේ උදාහරණය බලපුවාම පුතාලට තේරෙනවා ලිස්ට් එකක් ඇතුලේ වෙනත් ලිස්ට් එකක් ඇතුළත් කරන්න පුළුවන්. ඒක ඕඩර් ලිස්ට් එකක් ඇතුලේ අන්ඕඩර් ලිස්ට් එකක් වෙන්නත් පුළුවන්, අන්ඕඩර් ලිස්ට් එකක් ඇතුලේ ඕඩර් ලිස්ට් එකක් වෙන්නත් පුළුවන්.
වෙබ් අඩවියකට ලැයිස්තුවක් එකතු කරන විදිහ මට හොඳටම පැහැදිලි. එතකොට ටීචර් කොහොමද අපි අධිසන්ධානයක් වෙබ් පිටුවට ඇතුළත් කරන්නේ?
හොඳ ප්‍රශ්නයක් පුතා අහුවේ. අපි මුලින්ම බලමු අධිසන්ධානයක් කියන්නේ මොකක්ද කියලා. දුවල පුතාලා වෙබ් අඩවි භාවිතා කරනකොට දැකලා ඇති යම් කිසි ස්ථානයක් උඩ ක්ලික් කරාට පස්සේ වෙනත් ස්ථානයකට ගමන් කරන අවස්ථාවක්. එතකොට යම් කිසි ස්ථානයක් උඩ ක්ලික් කරනකොට වෙනත් වෙබ් පිටුවකට ගමන් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් වෙබ් අඩවියකට ගමන් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් පින්තූරයකට ගමන් කරන්න පුළුවන්. මේ වගේ එක් ස්ථානයක් උඩ ක්ලික් කරාට පස්සේ තවත් ස්ථානයකට ගමන් කිරීමට හැකිවනසේ සකස් කරනවට අපි කියනවා අධිසන්ධානය නිර්මාණය කරනවා කියලා. එතකොට පුතේ මේක අපිට ඉතාමත් වැදගත් වෙනවා. අපි මුලින්ම වෙබ් අඩවියක් නිර්මාණය කරනකොට පළවෙනිම පිටුව හදනවනේ, මුල් පිටුව, හෝම් පේජ් එක. ඒ කියන්නේ අපි වෙබ් අඩවියකට පිවිසෙනකොට මුලින්ම අපි ගමන් කරන පිටුව. ඒකට තමයි අපි හෝම් පේජ් එක කියලා කියන්නේ, මුල් පිටුව කියලා කියන්නේ. මේ මුල් පිටුවට අනිත් වෙබ් පිටු ටික සම්බන්ධ කිරීම සඳහා මේ අධිසන්ධානය ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි දුවේ පුතේ, අද අපි ඉගෙන ගත්තා කොහොමද සරල වෙබ් පිටුවක් නිර්මාණය කරන්න කියලා. ඒ වගේම වෙබ් පිටුවක මොන වගේ දත්තද ඇතුළත් කරන්නේ. ඒ දත්ත ඇතුළත් කිරීමට භාවිතා කරන උසුලන මොනවද කියලා අපි කතා කරා. ඒ යටතේදී වෙබ් පිටුවකට කොහොමද අපි මාතෘකාවක් ඇතුළත් කරන්නේ? ඡේදයක් ඇතුළත් කරන්නේ කොහොමද? හයිපර්ලින්ක් එකක් ඇතුළත් කරන්නේ කොහොමද? ඊළඟට පින්තූරයක් ඇතුළත් කරන්නේ කොහොමද? ඊළඟට ලැයිස්තුවක් ඇතුළත් කරන්නේ කොහොමද? මෙන්න මේ දේවල් ගැන අපි සාකච්ඡා කරා. අපිට තව තියෙනවා වෙබ් පිටුවකට වගුවක් ඇතුළත් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඉතින් ඔයාලට එතෙක් පුළුවන් ඔයාගේ නිවසේ පරිගණකයක් තියෙනවා නම් පරිගණකයේ ස්ටාර්ට් වල ඕල් ප්‍රෝග්‍රෑම්ස් ගිහිල්ලා ඇක්සසරිස් වල තියෙන නෝට් පෑඩ් එක විවෘත කරගෙන මේ වගේ සරල වෙබ් පිටුවක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම සේව් කරද්දී එක්ස්ටෙන්ෂන් එක .html කියලා දෙන්න අමතක කරන්න එපා. මේ විදිහට වෙබ් පිටු කිහිපයක් නිර්මාණය කරලා ඒ පිටු එකිනෙක සම්බන්ධ කරලා පොඩි වෙබ් අඩවියක් නිර්මාණය කරන්න ඕගොල්ලෝ උත්සාහ කරන්න. එහෙනම් අපි ඊළඟ දවසේදී හමුවෙමු. වෙබ් පිටුවකට වගු ඇතුළත් කරන්නේ කොහොමද? ඒ වගේම ඔයාලගේ 11 වසර පසුගිය ප්‍රශ්න පත්‍රවලට මේ HTML පාඩමෙන් ආපු ප්‍රශ්න කිහිපයකුත් සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් එතෙක් අදට අපි ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.